අත්තානං වේපියං ජඤ්ඤා රක්කේයානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතු. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙනවා. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අත්තානං වේපියං ජඤ්ඤා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට බොහෝම ප්‍රිය කරනවා. ආත්මයට ප්‍රියයි. රක්කේයානං සුරක්කිතං. ඒ ප්‍රිය වූ ආත්මය මනාව සුරක්ෂිත කරගන්න එක ඉතාම වටිනවා. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතු. ජීවිතයක තුන් කාලයෙන් එක කාලයකවත් ඥානවන්තයා ප්‍රඥාවන්තයා මේ ආත්මය සුරක්ෂිත කරගන්නවා කියන එක තමයි මෙහි සරල තේරුම. මේ ගාථා රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බෝධි රාජ කුමාරයාට. බෝධි රාජ කුමාරයා කියලා සඳහන් කළේ බිම්බිසාර මහරජුරුවන්ගේ තව එක පුතෙක්. බෝධි රාජ කුමාරයා එක දවසක් තීරණය කළා තමන්ට කියලා ගෙයක් හදාගන්න ඕන කියලා. දක්ෂ ශිල්පීන් රැස් කරගෙන ඒ ගේ හැදීමේ කටයුතු ආරම්භ කළා. මේ මාලිගාව කෝකනද මාලිගය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මේ මාලිගාවේ වැඩ ඉවර වෙන්න මාලිගාව ඉතාම ලස්සනයි. බෝධි රාජ කුමාරයාට හිතුණා මේවාගේ මාලිගා මේ දඹදිවට තියෙන්න ඕනේ එකයි. තව තව මෙහෙම මාලිගා තිබ්බොත් මගේ මාලිගාවේ තියෙන වටිනාකම අඩු වෙනවා. නමුත් මේ බාසුන් නැහැ මීට කලින් එවන් මාලිගා හදලා තියෙනවද දන්නේ. දවසක් බාසුන් නැහැ කැඳවලා ඇහුවා. ඇහුවාම සඳහන් කළා මේ වගේ ගෙයක් මීට කලින් කවදාවත් හදලා නැහැ කියලා. බෝධි රාජ කුමාරයා හරි සතුටටපත් වුණා. හැබැයි ඔහු නිදහසේ තීරණය කළා මේ බාසුන් නැහැ ජීවත් වෙලා හිටියොත් මින් ඉස්සරහට මේ වගේ ගෙවල් හැදෙන්න පුළුවන්. ඒ හින්දා මාලිගාවේ වැඩ ඉවර වෙනකොට බාසුන් නැහත් මරලා දාන්න ඕන කියලා. ඒ පිළිබඳව රහස් සාකච්ඡාවකුත් තිබ්බා. හැමෝම කුමාරයාගේ අදහසට එකඟ වුණා. හැබැයි කුමාරයාට ගොඩාක් සමීපතම මිත්‍රයෙක් ඒකට අකමැති වුණා. ඒ වුණාට තමන් අකමැති බව රාජකුමාරයාට කීවේ නෑ. නමුත් බොහෝම රහසේ බාසුන් නැහැට ඒක දැනුවත් කළා. පුළුවන් නම් ජීවිතෙත් බේරගන්න කියලා. අනික් හැමෝම ඔහු මරණ එක හොඳයි කියලා අනුමත කරනකොට මේ පුද්ගලයා කල්පනා කළේ මේ බාසුන් නැහැ හරියට විශ්වකර්මයෙක් වගේ. මෙහෙම අය මරන්න නෙවෙයි යෝනි, එහෙම අය රකින්න යෝනි කියලා. බාසුන් නැහැ ජීවිතේ බේරගත්තා. අතීතයේ අය හරි දක්ෂයි. මාලිගාවේ වැඩ ඉවර කරන ගමන් ගේ ඇතුලේ තියාගෙන යා ගුවන් යානිකුත් හැදුවා. මාලිගාවේ වැඩ ඉවර කරලා තමන්ගේ දරුවෝයි බිරිඳයි අරගෙන සියලු දෙනාටම හොරෙන් තමන් හදාපු යානාවේ නැගලා හිමාලයේ දක්වා පියාසර කළා කියලා සඳහන් කරනවා. එක් සාමාන්‍ය බාස් කෙනෙකුට එදා ගුවන් යානයක් හදන්න තරම් හැකියාවක් තිබිලා තියෙනකොට අතීතයේ අය අදට වඩා කොච්චර දක්ෂද කියන කාරණාව පැහැදිලි කරනවා. කෙසේ වෙතත් කුමාරයා කල්පනා කළා මාලිගාවේ පදිංචි වෙන්න කලින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මාලිගාව පූජා කරන්න ඕන කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කරලා 500ක් භික්ෂූන් වහන්සේලාත් එක්ක දානෙට වඩින්න කියලා දානෙත් පිළියෙල කරලා කුමාරයා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ වඩින මාවතේ මං පාවාඩයක් කෙලන්ඩෝනෑ. සිරිපතුල් දෝවනය කරන තැන ඉඳලා මාලිගාවේ ඇතුළට වඩින්ට. මේ පාවාඩ එලන්නේ නිකම්ම නෙමෙයි තවත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ බලාපොරොත්තුව තමයි බෝධිරාජ කුමාරයා මේ වෙනකං තවම තාත්ත කෙනෙක් වෙලා නෑ. ඒ පිළිබඳව බොහෝම සිහින මවමින් හිටපු කෙනෙක්. ලොකූ බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනෙක්. ඇති මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරනවා, මට මේ ජීවිතයේ තාත්ත කෙනෙක් වෙන්න පුළුහන්නං බුදුරජාණන් වහන්සේ මං එලන පාවාඩි මතින් වඩිනවා. එහෙම නැත්තං භාගිතුන් වහන්සේ වඩින එකක් නෑ. මේක තමයි දැන් එයාට තහවුරු කරගන්න තියෙන හොඳම තැන. නමුත් භාගිතුන් වහන්සේ වැඩම කළා, සිරිපතුල් දෝවනය කළා, පාවාඩි එලලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ පාවාඩියට සිරිපා ධාතුව තැබුවේ නෑ. පාද දෝවනය කරපු තැනම හිටගෙන හිටියා. ටික වෙලාවක් යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ පාවාඩි නිසා තමයි වඩින්නේ නැත්තේ කියලා. පිරිස ලව්වා ඒ පාවාඩි ඉවත් කෙරෙව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩියා. දානේ වළඳලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේගෙන් බෝධිරාජ කුමාරයා අහනවා, ස්වාමීනි ඇයි අර පාවාඩි මතින් වැඩියේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ, ඔබේ බලාපොරොත්තුව මේ භවයේ මුදුන්පත් නොවෙන නිසා වැඩියේ නැති බව. බෝධිරාජ කුමාරයා අහනවා, ස්වාමීනි එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද? හේතුවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. පෙර සංසාරේ දවසක තමන්ගේ බිරිඳත් එක්ක විදේශගත වෙන්න නැව් නැංගා වෙළඳාමට සාගරයේ මැදදී නැව මුහුදුපත් වුණා. අනිත් අයත් මැරුණා. සියලු ධන සම්පත් සාගරයේ ගිලිලා ගියා. මේ දෙන්න ලෑලි කෑල්ලක ආධාරයෙන් පීනගෙන පීනගෙන ගිහිල්ලා වෙනත් දූපතකට සේන්දු වුණා. මනුස්ස වාසයක් නොවිච්ච ඒ දූපතේ මිනිස්සුන්ට සුදුසු ආහාර හොයාගන්න ටිකක් අමාරු වුණා. දැන් දවස් ගාණක් බඩගින්න පිපාසය මේ දෙන්නටම බොහොම අමාරුයි. මේ අය කොහොමරි ගින්දර සපයගෙන ඒ දූපතේ හිටිය කුරුල්ලු ඒ කුරුල්ලෝ ජීවත් වෙච්ච පඳුරු වලට ගින්දර තිබ්බා. ඉගිලෙන්න පුළුවන් අය ඉගිලිලා ගියා. ඔවුන්ගේ බීජ සහ දරු පැටව පිලිස්සලා ගියා. ඒ පිලිස්සුන බීජ සහ දරු පැටව අනුභව කරලා මේ දෙන්න කුස පුරව ගත්තා. නමුත් අනුන්ගේ දරුවෝ විනාශ කරපු පවට සසරේ ඒ අය දරුවෝ නොලැබෙන තත්ත්වයට පත් වුණා. මේක තමයි සාංසාරික හේතුව. මේ කාරණාව පැහැදිලි කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කළේ. අත්තා නං වී පියංජඤ්ඤා රක්කෙය්‍යා නං සුරක්කිතං. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතු. අපි සංසාරයේ නොහිතා කරන අකුසල කර්මවල බරපතලකම, අකුසලයේ කොච්චර භයානකද කියන කාරණාව හිතන් නැතුව අපි අකුසල් කරන්න බොහොම පහසුවෙන් එළඹෙනවා. නමුත් ඒව සසර පුරාම කොහොම විපාක දෙනවද? මේ දෙන්න ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානේ දරුවෝ නැති වුණා කියලා කියන්නේ නිකම්ම දරුවෝ නැතුව මනුස්ස ලෝකෙම ඉපදුණා නෙමෙයි. නිරයවල් වල දුක් විඳලා විඳලා නැවත මනුස්ස ලෝකෙට ආවට පස්සේ තමයි දරුවෝ නැතිව යන්නේ. එතෙක් නිරයවල් වල බොහොම දුක් විඳ මේ සඳහා. එහෙනම් මෙතන ගාථා රත්නේ සඳහන් කළේ අත්තානං වේ පියංජඤ්ඤා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට හරි ආදරෙයි. ආත්මයට හරි කැමති. අපි මේ ලෝකේ කැමති දෙයක් තියෙනවා නම් ඒ කැමති දේ අපි වැඩි වැඩියෙන් ආරක්ෂා කරගන්නවා. ඒක තමයි අපි හැමෝගෙම ස්වභාවය. කැමති දේ ආරක්ෂා කරනවා. එහෙමනම් මේ ලෝකේ හැම දෙයකටම වඩා කැමති දේ මේ ජීවිතේ නම් අනික් හැම දෙයකටම වඩා ආරක්ෂා කරන්න ඕනේ ඒ ජීවිතයයි. නමුත් පිනතන අපි ඒ ගැන කල්පනා කරල බැලුවොත් අපි ආත්මය සුරක්ෂිත කරනවද කියලා. මෙතන කියන්නේ බොහොම ගැඹුරු කතාවක්. බෝධිරාජ කුමාරයත් බෝධිරාජ කුමාරයාගේ බිරිඳත් මේ ජීවිතයේ සුරක්ෂිත කරගණ්ඩ තමයි සත්තු මරලා ආහාර ගත්ති. ඒ වුණාට ඒකෙන් තමන්ගේ සංසාරයට වෙන හානිය, ජීවිතයේ සුරක්ෂිත කරගණ්ඩ සසරට හානි නොවෙන විදිහටම කටයුතු කරගන්න. මොකද මේ සංසාරය අපි අදින් ඉවර කරනවා නෙමෙයි. එහෙම පුළුවන් අයත් ඉන්නවා. නමුත් අපි අනව රාග්‍ර සංසාරයේ අනාදිවත් කාලයක් සැරිසරනවා. තව කී කාලයක් මේ සසර ගමන අපිට පවත්වන්න සිද්ධ වෙයිද දන්නේ. ආන්ගේ නිසා ඒ සංසාරයට අපි මේ ජීවිතයේ කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් මේ හැම එකක්ම විපාක දෙනවා. වැරදි යමක් කළොත්, වැරදි යමක් කීවොත්, වැරදියට හිතුවොත් ඒ හැම දෙයක්ම විපාක දෙනවා. ආන් ඒ හින්දා නිවැරදි දේවල් කරන හැටි, නිවැරදිව හිතන හැටි, නිවැරදිව කියන හැටි ලෝකෙට දැනුවත් කරන්න මහා කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා ඉතාම කලාතුරකින් ලෝකෙ පහළ වෙනවා. ඒ තමයි ලෞතුරා බුදුවරු. ඉතාම කලාතුරකින් තමයි පහළ වෙන්නේ. යම් කෙනෙකුට මනුස්ස ලෝකෙ උපතක් ලැබෙනවා නම් බුද්ධාන්තරේක ඒ උපත අබුද්ධෝත්පාද කාලයක ලැබෙන උපතට වඩා ලක්ෂ කෝටි වාරයකින්වත් සීමා කරන්න බැරි තරම් වටිනවා. අනේක අප්‍රමාණ තරම් වටිනවා. අබුද්ධෝත්පාද කාලවල හොඳ නරක හඳුනන් නැති අය, කුසල් අකුසල් හඳුනන් නැති අය, යුතුකං අයුතුකං හඳුනන් නැති අය ඔහේ ජීවත් වෙලා බොහෝ අකුසල් කරගෙන ආයෙත් නිරයවල් වල පැහැෙනවා. බුද්ධෝත්පාද කාලයක මේ සියල්ලම අපිට පූර්ණේ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මේ ආත්මය මනාව සුරක්ෂිත කරන්න ඕනේ. බොහෝම සංසාරේ පින් කරලයි මේ ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ. ඒ සංසාරේ බොහෝ පින් කළා කියලා කියන්නේ අඩුපාඩුවක් නැතිව අපිට මේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා. අපිට ලැබුණා නම් යම් ඉන්ද්‍රියක්, මේවට කියන්නේ ෂණ සම්පත් කියලා. ලෝකෙ දුර්ලභම සම්පත් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට එයින් එකක් හැටියට විස්තර කරලා තියෙන්නේ ෂණ සම්පත්. ඇස් දෙක, කන් දෙක, කතා කරන්න පුළුවන් බව, හිතන්න පුළුවන් බව, අතපය ලැබිච්චා, මේ ෂණ සම්පත්. හැබැයි හරීම දුර්ලභයි. හුඟක් අයට ලෝකෙ ලැබිලා තියෙනවා. නමුත් නොලැබිච්ච අයත් අපි අතර ඕන තරම් දකින්න පුළුවන්. එතකොට පින්නතුන මේ කාරණාවෙන් අපිට කොච්චර කරුණු පැහැදිලි කරනවද? මනුස්ස ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. සමහර කෙනෙකුට ඇස් ලැබිලා නැහැ. මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා. තව කෙනෙකුට කන් ඇහෙන්නේ. තව කෙනෙකුට කතා කරන්න බෑ. තව කෙනෙකුගේ මානසිකත්වයේ හොඳ නෑ. කෙනෙකුට කකුල් දෙකම තියෙනවා. කෙනෙකුගේ එකක් හීන් වෙලා. ඒකට බර දීලා අනික් කකුල මාරු කරන්න බෑ. ඒ නිසා හැරමිටියක්, කිහිලිකරුවක් ඒ වෙනුවෙන් වාරු කරගන්න ඕනේ. සමහර අයගේ අත්වලට වෙලා තියෙනෙත් ඒක. සමහරත් දිග නෑ. එහෙම විවිධ අඩුපාඩුකම් පේනවා. මේ ජීවිතේ ලබන්ඩ හුඟක් වියදම් කරලා තියෙනවා. පෙර කුසල් වියදම් කරගෙන මේ ජීවිතේ සපුරනකොට වියදම් කරන්න කුසල් අඩු වෙච්ච නිසා සමහර ඉන්ද්‍රියන් අඩුපාඩු සහිතව අපිට හම්බ වෙනවා. මොකද හරියටම ලබන්ඩ වියදම් කරන්න පින් මදි වෙන නිසා. ඒහින්ද අනික් ඔක්කොම ලැබුණ ඇස් ලැබිලනෑ. අනික් ඔක්කොම ලැබුණ කං ලැබිලනෑ. නමුත් තමුන් ගැන කල්පනා කරලා බලනකොට ඒවාගේ අඩුපාඩු මොකවත් තමංගාව නැත්තේ අපිට හොඳට වියදන් කරන්න පුළු හංකම තිබිල තියෙනවා. ඒහින්ද පෙර බොහෝම පින් කරලා තියෙන බව පේනවා. පින් කරලා ලබාගත්ත ජීවිතයක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ඒක පින් ආකරයක්. ඒක මහා පුණ්‍ය නිධානයක්. එහෙනම් අනික් හැම දෙයකටම වඩා වටිනා සම්පතක්. අපායට පිටුපාලා සුගතියට කටයුතු කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ආං එවන් ජීවිතයේ අපූරුවට සුරක්ෂිත කරන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ජීවිතය ආරක්ෂා කරගන්න අපිට කරුණු පහක්. ආංගේ කාරණා පහ සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන අයගේ නිත්‍ය සීලයේ හැටියටයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒ තමයි පන්සිල්. ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන හොඳම වැට. මේ ආත්මය සුරක්ෂිත කරලා දෙන්න ඉන්න අපූරු ආරක්ෂකයෝ පස් දෙනේ. හැබැයි හැම වෙලාවෙම අපි ඒගොල්ලෝ ශක්තිමත් කරන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ නිත්‍ය සීලය කියලා දේශනා කළේ කෙලෙස් 1500කින් මේ කරුණු ටික අරගෙන අපිට දේශනා කළා මේ කාරණා පහ රකින්න කියලා. පන්සිල් ආරක්ෂා කරගෙනත් කෙනෙකුට පව් කරන්න පුළුවන්. ඒක මේ ලෝකේ සිහියෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙන හැම කෙනෙක්ම දන්නවා. පන්සිල් ආරක්ෂා කරගෙන පව් කරන්න පුළුවන් බව. අපි හොඳට පන්සිල් ආරක්ෂා කරගෙන හිටියට අපේ අම්මට වැරදි විදිහට වචනයක් කිව්වොත් අපිට බොහෝම පව් සිද්ධ වෙනවා. ඒ වුණාට පන්සිල් වලට හානියක් වෙනවද? අපිට කේන්ති ඇවිල්ලා කාට හරි පහර දෙනවා. පන්සිල් වලට හානියක් වෙනවද? එහෙනම් පන්සිල් රැකගෙන පව් කරන්න පුළුවන්කම් තව බොහොම තියෙනවා. අපිට රාගසිතක් ඇති වෙනවා. පන්සිල් කැඩෙනවද? රාගසිතක් ඇති වුණා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. හැබැයි රාගසිතක් ඇතිවීම අකුසලයක්. එහෙනම් පන්සිල් වලට හානි නොවි අකුසල් කරගන්න පුළුවන් මේ ලෝකේ තවත් බොහෝ වෙලාවට. ඒතර මම මුලින් සඳහන් කළානේ කෙලස් 1500ක් ගැන. ඒ කෙලස් 1500ේ තියෙන කරුණු තමයි ඒ කරුණුත්. පන්සිලුත් එතන තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කළේ මේ 1500ෙන් බොහොම බලගතුම කාරණා පහක් එළියට ගත්තා. ප්‍රාණඝාතේ ඉතාම බලගතු අකුසලයක්. හොරකම ඒ වාගේම ප්‍රබල අකුසලයක්. වැරදි කාමසේවනය, බොරුව, සුරාව මේ ටික එළියට ගත්තා. අනිවාර්යෙන් කෙනෙක් ජීවිතේ මේ දේවල් උල්ලංඝනය කරගන්නවා නම් ඒ අය නිරේක උප්පත්තිය ලබන එක නතර කරන්න මේ ලෝකේ කාටවත් බැරි තරම්. ලෞතර භාග්‍යතුන් වහන්සේට ඒක කරන්න පුළුවන්. නමුත් ධර්මයේ දේශනා කළේ මේ අකුසල් කරන අය නිරේ උපදිනවා. මේ කාරණා පහට හැඳින්වුවේ කර්මපත කියලා. කර්මය සහ පතය කියලා කොටස් දෙකක් තියෙනවා. කර්මපත. ඇයි මේවට කර්මපත කියලා කියවේ? කාරණා කීපයක් සම්පූර්ණ කරලා තමයි මේ වැරද්ද පූර්ණේ කරන්නේ. ප්‍රාණඝාතය අරගත්තොත් මරන්න සතෙක් ඉන්න ඕනේ. ඒ සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ. මරන්න සිතක් ඇති වෙන්න ඕනේ. කොහොමද මරන්නේ? උපක්‍රමයක් යොදන්න ඕනේ. උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ කාරණා පහ සම්පූර්ණ වුණහම ඒකට කියනවා ප්‍රාණඝාත කර්ම පතයක් කියලා. දැන් ඒක රවුම් වෙලා තියෙන්නේ. මැරෙන වෙලාවේ මතක්වුණොත් එහෙම නිරේ උපද්දවන. ආං ඒක හින්දමවට කියනවා කර්ම පත කියලා. මේ කර්ම පත විශේෂයෙන් එයින් ආරක්ෂාවෙන්ට තමයි භාගිතුන් වහස මේ සිල්පද පහපිට දේශනා කළේ. නිත්‍ය සීලේ. එවනට අපි ඒට ලොකු වටිනාකමක් දෙන බවක් අපි ජීවිතයක පේන්නේ නෑ. අපි එක ඒ තරම්ම ගණන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කරන අය උපදින නිරයන් භාගිතුන් වහස පැහැදිලි කරහම අටමහ නිරේ පළවෙනි නිරේ උපදිනවා කියලා තමයි සඳහන් කරන්න. මොකදද පළවෙනි නිරය සංජීව සංජීවයේ තමයි උපදිනවා කියන්නේ. එතකොට මේ කොයිවාගේ ප්‍රාණඝාත කරපු අයද? මදුරුව මරපු අය උපදින්නෙත් එහෙ. හරක් අලි ඇත්තු ඒවාගේ ලොකු සත්තු මරපු අය උපදින්නෙත් එහෙ. එනම් ලොකු කුඩා බේදයක් නෑ. බොහෝ වෙලාවට ප්‍රාණඝාතයේ විපාක සංජීවයේ තීරණය වෙනවා. ඒ අය සංජීවයෙන් නවතින්නේ නැහැ. තව තව නිරේවලුල උපදිනවා. ප්‍රධාන වශයෙන් සංජීවයේ තමයි සඳහන් කරන්නේ. නිතර නිතර බණ අහලා දැන් මේ වගේ ආයුෂ ප්‍රමාණයන් කොච්චරද කොයිතරම් භයානකද කියන කරුණු මං හිතන්නේ අපේ අය හුඟක් දන්නවා. සංජීවයේ ආයු ප්‍රමාණය බිලියන 1620ක් විතර. චාතුම් මහරාජිකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 190ක්. ඒ 190 සංජීවයට එක දවසක්. 190 360ක් අවුරුද්දක්. එවන් අවුරුදු 500ක් සංජීවයේ ආයුෂ. ආය මනුස්ස ලෝකේ ආවත් හුඟක් අඩුපාඩු සහිතව සමහරලාට උපදිනවා. අර ප්‍රාණඝාත කරන කාලේ ඒ සත්තුන්ගේ ඇස්වලට හානි කළා නම් අපිටත් උපදින බොහෝ ආත්මවල ඇස් හානි වෙලා ලෙඩ වෙලා තමයි උපදින්නේ. ඒවාගේ අපි මුලින් දුන්න වද සමහර අය ප්‍රාණඝාත කරන්න ගියාම හරියට වද දීලා මරණවන්නේ. එතකොට ඒ දේවල් වලින් වෙනම ආපහු විපාක තීරණය වෙනවා. හැබැයි ඉතින් මීටත් වඩා හරි බරපතල හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි වැඩිය ගණන් ගන්න නැති මේ බොරු කියනවා කියන එක. ප්‍රාණඝාත කරපු අය නම් සංජීවයට. බොරු කියන අය මොන නිරේ මට්ටමටද යනවා කියන්නේ? දෙවනි නිරේ මට්ටමට. කාලසූත්‍රයට. සංජීවයේ ආයුෂ සඳහන් කරනකොට අපි සඳහන් කළේ චාතුම් මහරාජික දෙවියෙකුගේ ආයුෂ 190යි. ඒ 190 සංජීවයට එක දවසයි කියලා. දෙවනි නිරේ මට්ටම ගැන කතා කරනකොට තාවතින්සේ ආයු ප්‍රමාණය අවුරුදු 3,60,00,000යි. 3,60,00,000 වූවා 360ක් කාලසූත්‍රයට අවුරුද්දයි. එනම් අපේ අවුරුදු 3,60,00,000ක් කාලසූත්‍රයට එක දවසයි. එතකොට බොරු කියන අය කොහෙද ඉන්නේ? මේ කාලසූත්‍රයේ කියලා සඳහන් කරන්නේ. බොරු කියන අය, අම්මට හිරිහැර කරන අය, ධර්මයේ තියෙන්නේ අම්මට තාත්තට අපරාධ කරන අය, ගුරුවරුන්ට අපරාධ කරන අය, වැඩිහිටියන්ට අපරාධ කරන අය, බොරු කියන අය මේ දෙවනි නිරේ මට්ටමේ උපදිනවා කියලා සඳහන් කරනවා. නමුත් අපි දැන් මේ කාරණා ඒ තරම් ලොකුවට සලකන්නේ නැති කරුණු මේ. සත්පුරුෂයාම හරියට වටිනවා. කෙනෙකුට ධර්මය හම්බුන් නැත්තං පිනතින අර එක තැනක සඳහන් කරනවා අන්ධයා පේන්නේ නැති හින්ද මගට බැස්සහම පාරිත් යනවා නොමගත් යනවා. පේන්නේ නැණයට. ආන් ඒ වගේ තමයි සත්පුරුෂයන් මුණ නොගැහුණ, ධර්මය මුණ නොගැහුණ, අන්ද බාල පෘතජ්ජනය. පිනුත් කරනවා පෞද් කරනවා. ඇයි සසර මඟ පේන්නේ. අන්දයි. අර පුද්ගලයේ ඇස් දෙකින් අන්දයි. අපි නුවනැස නැති හින්ද අන්දයි. එහින්ද පිනුයි පවුයි දෙකම කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ උපදිනායට සත්පුරුෂයෝ මුණගැහෙන්න ඕන කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්තං මේ ලෝකෙ උපදින අයට ලොකු අනර්ථයක් වෙනවා. සත්පුරුෂයෝ මුණ නොගැහුණු අපේ දරුවන්ට ලොකු අයහපතක් වෙනවා. අපි ඒයට සත්පුරුෂ වුණේ නැත්තං. ඒ නිසා මේ අයි නිරයෙන් බේරණ්ඩ ඕන නිසා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් කීයක් වෙන්ඩ ඕන කියලා දේශනා කළාද? පහක් සම්පූර්ණ වෙන්ඩ ඕන කිව්වා. මව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් පහක්. මේ යුතුකම් පහ හරියටම සම්පූර්ණ වෙනවනම් මං හිතන්නේ අපේ රටේ තියෙන ඔය අනාථ නිවාසවාගේ දේවල්, වැඩිහිටි නිවාසවාගේ දේවල් බොහොම ඉක්මනට අපේ රටින් අයින් වෙයි කියලා. මේ දේවල් ඇතිවෙන්නේ අර යුතුකම් ටික හරියට සම්පූර්ණ වෙලා නැති හින්දා. මව්පියන්ගේ යුතුකම් ටික දරුවන්ට හරියට නොකෙරුණහම දරුවන්ගෙන් මව්පියන්ට වෙන්න තියෙන යුතුකම් ටික සම්පූර්ණ වෙන බවත් ඒ විදිහටම අඩුයි. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන පළවෙනි යුතුකම පාපානිවාරෙන්ති. පවෙන් වලක් කණ්ඩ ඕන. ඒක තමයි පළවෙනිම යුතුකම. මෙතන පාපානිවාරෙන්ති කියල කියහම කරුණු කොච්චර මේකට එකතු කරන්න පුළුවන්ද? විශේෂයෙන් අම්මා තාත්තා ඒ දරුවන්ට උගන්නන්න ඕන අම්මා තාත්තා කවුද කියලා. වැඩිහිටියෝ කවුද? ගුරුවරු කවුද? තුනුරුවන් කෙරෙහි පිළිපදිින්ඩ ඕනි කොහොමද? මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන්න ඕනි කොහොමද? සමාජයේ හැසිරෙන්ඩ ඕනි කොහොමද? මේ විදිහේ පාපයක් කරහම කොයි විදිහ විපාකයක් ලැබෙනවද? මේ දේවල් ඔක්කොම උගන්නන්ඩ ඕන. එහෙම නැත්තං ඒගොල්ලෝ හරියට පව් කරගන්න. ඒගොලු හරියට පන්සිල් උල්ලංගනය කරගන්න. ඇයි පුංචි කාලයේ කරුණු දක්වලා බය ඇති කරලනෑ. බැරද්ද අවබෝධ කරවලා දීලනේ. සමහර වෙලාවට අපි කියමු අපේ ගෙදරක තියෙනවා වටිනාවාහනය. අපිට ඉන්නවා ටිකක් තරුණ වයසට එන දුවෙක් වේවා පුතෙක් වේවා. ඒ අයට හිතෙනවා ගෙදර තියෙන අලුත් වාහනය අපිත් පදවන්න ඕන කියලා. සමහරලාට ඒගොල්ලු මේක ගෙයින් එලියට ගණ්ඩ ගිය හම හරි ඒම නැත්තං පාරි පදවගෙන යනකොට හරි තව ඒක හැපෙන්ඩ පුළුවන්. එහෙමුණුත් අපි සමහරලාට දරුවන්ට දඬුවන් කරන්නත් පුළුවන්. කියන දේ අහන්න නැතුව අරගෙන ගිහිල්ලා ලොකු අලාභයක් කළා. පින්නතන ඒක ඒ තරම් අලාභයක් නෙමෙයි. අපි ඒකට දඬුවන් කරනවා. හැබැයි එයා අතින් දිගට දිගට බොරු කියවෙනකොට අපි කවුරුවත් දඬුවන් කරන්න ගියාද? වාහනේ නම් අපිට හදන්න පුළුවන්. නමුත් ගිහිල්ලා කාලසූත්‍රයේ උපදින එක නවත්තන්න ඒක කොහොමවත් කරන්න බෑ. ඇත්තටම වෙන්න ඕනේ මේකට වඩා ඒකට දඬුවන් කරන එක. නමුත් එහෙම නොකර සමහර වෙලාවට අපිම බොරු ගන්නනවා. ඉස්කෝලේ ගිහිල්ලා කියන්න බොරු. තව වැඩිහිටියෙක් ගාව කියන්න බොරු. කවුරු හරි ගෙදරට ආපු හම ඒ අයට කියන්න බොරු. අපි වෙනම උගන්නලා තියෙනවා. ප්‍රාණඝාත කරන්න අපි වෙනම අවස්ථාව හදලා දීලා තියෙනවා. දැන් මේ දේවල් වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නෑ. ඒ ධර්මය දන්නේ නැති හින්දා සංසාරේ තියෙන භයානක බව දන්නේ නෑ. අත්තානං වේ පියංජඤ්ඤා. තමන්ගේ ආත්මයට ප්‍රියයි නම් ඒ ආත්මේ සුරක්ෂිත කරවන්න ඕනේ. දැන් මේ ආත්ම සුරක්ෂිත දෙතකොට ඒ ආත්ම සුරක්ෂිත නැහැ. මැරුණ හම නිරේට යන්ඩ සූදානන් වෙලා ඉතා දැඩි අනතුරකට මූුණ පාලයිතින්. රක්කෙ යානං සුරක්කිතන්. ආංගේ අනතුරට වැටෙන එකෙන් මේ ජීවිතය රැකගණ්ඩ කියල තමයි භාගිතුන් වහස සඳහන් කළන්. බෝධිරාජ කුමාරයා තමන්ගේ බිසවත් එක්ක වරදක් කළා පෙර භවයක. ඒ නිසා ඒගොල්ලු නිරේ ඉපදිලා බොහෝම දුක්විින්දා. වෙනත් සාංසාරික කුසල කර්මයක් බලවත් වෙලා ඒගොල්ලු මනුස්සලෝකෙටාව. නමුත් දැන් රාජකුමාරයෙක් රාජකුමාරිකාවක් හැටියට ඉපදිලා බොහෝම ධන සම්පත් ඇතුව ජීවත් වෙනවා. ඒ කොච්චර ධනය තිබුණත් ඒගොල්ලු දැන් සතුටින්ද ඉන්නේ? සතුටක් නෑ. හේතුව මොකද්ද? පෙර කරගත්ත වැරැද්දක් තාමත් විපාක දෙනවා. එහෙනම් මේ සංසාරය අපි හිතනවට වඩා හරි පුදුම හරි භයානක ස්වභාවයක් තියෙන. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව දේශනා කළේ. අනවරාග්‍ර සංසාරයේ අප්‍රමාණ දුක් සහිතයි. තෙරක් පරක් මායිමක් පේන්න නැති සසරේ අපි ආත්ම කීයක ඉපදුනාද? අපි කැමති නැති තැන්වල කොච්චරනං ඉපදිලා තියෙනවද? කූඹියෙක් වාගේ වෙලා ඉපදිච්චහම සමහර වෙලාවට අපේ කෙළපිඩකටත් යට වෙලා මැරෙනවා. දත් මැදලත් කෙළ ගහනෝ, සෙම අරගන්නත් එළියට දානෝ, කූඹි කොච්චර වුවට යට වෙනවා ඇද්ද? ඒවගේ අපිට ප්‍රාණඝාත වෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අපි ඒ සඳහා මේ වැඩේ කරන්නේ නෑනේ. නමුත් ඉතින් ඒ අහිංසක ජීවිත විනාශ වෙලා යනවනේ එහෙම තැන්වල ඉපදිලා. එතකොට සංසාරේ අපි ඔහොම තැන්වල හිටියේ නැතුව ඇද්ද? අනුන්ගේ කෙළපිඩවල් වල යට වෙලා කොයි තරම් මැරෙන්නේ නැද්ද? අනුන්ගේ වැසිකිලි වලවල් වල ඉපදිලා පණුව හැටියට කී කාලයක් ජීවත් වෙන්න ඇද්ද? ඉහෙන්ද මැස්සෝ වෙලා අසූචි ගොඩවල් වල මලකුණුවල වහලා කී කාර්යයක් කැමැත්තෙන් එව්ව කකා බිබි ජීවත් වෙන්න ඇද්ද? එහෙනම් මේ අනවරාග්‍ර සංසාරේ අපි කොහේ කොහේ උපදින්න ඇද්ද? නිරේවල්වල, ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝකවල. එහෙම එන ගමනේ අපි පවුම කලානේ මේ පිනුත් කළා. එහෙම සසර කරලා 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 එකතු වෙච්ච පින්වල බලවත් වීමක් හැටියට තමයි මේ මනුස්ස ජීවිතේ හම්බුනේ. අපි මුලින්ම කියවන්නේ පින් හුඟක් වියදම් කරලා ලබා ගත්තේ කියලා. දැන් ආපහු සැරයක් රැස් කරලා තියෙන පින් ඉවර කරලා මේ ජීවිතේ ගන්න බැංකුවේ මුදල් ටිකක් කාලයක් තිස්සේ එකතු කරලා අපි මේ මුදල් ටික එකපාර අරගෙන ලොකු ගෙයක් හදනවා. ගේ වැඩ ඉවර වෙලා තියෙනවා. නමුත් බැංකුවේ තිබිච්ච මුදල් ටික ඉවර වෙලා තියෙනවා. දැන් ආය හදිසියෙ ලෙඩක් වුණොත්, එහෙම නැත්නම් මේ ගේ අලුත් වැඩියාවක් කරන්න වුණොත් දැන් බැංකුවේ මුදල් තියෙනවද? එහෙමනම් අපි ආපහු මොකද්ද පටන් ගන්න වෙලා තියෙන්නේ? අර හිස් වෙච්ච ටික ආපහු එතෙන්ට පුරවන්න ඕනේ. එහෙනම් මනුස්ස ලෝකෙට අපි ආවිත් පෙර පින් හුඟක් වියදම් කරගෙන මෙහෙ ඇවිල්ලා මොනවද කරන්න ඕනේ? ආපහු සැරයක් වියදම් කරපු පින් ටික එතන තැම්පත් කරන්න ඕනේ. නැත්නම් පින් වියදම් වෙලා පව් ඉතුරු වෙලා තියෙනවා. මේ ජීවිතෙත් පවුම කර කර හිටියොත් අර පවුත් එකතු වෙලා තියෙනවා. ආපහු හම්බ වෙන්නේ වැරදි තැන. ආන් ඒකයි මෙතන මේ අත්තානං වේපියං ජඤ්ඤා රක්කෙය්‍යානං සුරක්ෂිතං. ආත්මයට හුඟක් ආදරය කරන අය ඒක සුරක්ෂිත කරගන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතු. පණ්ඩිතයා, ඥානවන්තයා ජීවිතයේ තුන් කාලයෙන් එක කාලයක හරි මේක සුරක්ෂිත කරනවා. එතකොට මොකද්ද මේ තුන් කාලය කියලා කියවි? තරුණ කාලි, මැදියම් කාලි, සැඳෑ සමය, ඔය කාල තුන ගැනනම් නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. මොකද අපි මැදියම් කාලේ පින් කරන්නම් කියලා හිටියට තරුණ කාලේ මැරෙන්න බැරිද? සැඳෑ සමයේ පින් කරනවා, මැදියම් වයසේ ධනෙ හම්බ කරනවා කියලා ඒකට විතරක් යමු වෙලා හිටියොත් අපි සැඳෑ සමයට යන්න කලින් මැරෙන්න පුළුවන්. එහෙමනම් හැම දවසකම වගේ වැඩියෙන් පින් කරන්න කාලයකුත් අපි වෙන් කරන්න වෙනවා. සමහරලාට මේ ජීවිතයේ අහන අන්තිම ධර්ම දේශනාව වෙන්ඩ පුළුවන්. මේක මම දේශනා කරන අන්තිම දේශනාව වෙන්ඩත් පුළුවන්. අද උදේට ආහාර ගත්තනම් ඕක ජීවිතයේ ගත්ත අන්තිම කෑමවේල වෙන්ඩ බැරිද. මේ හැමෝම ගෙවල්ලින් එලියට බැහලාද මෙතෙන් ටැවිල්ල තියන්නේ. ඒ අපේ ගෙදරින් අන්තිමට එලියට බැහැපු දවස වෙන්ඩ පුළුවන් අද. කී දෙනෙක් ගෙදර යයිද, කී දෙනෙක් නොයයිද අපි දන්නේන්නේ. නිදාගණ්ඩ හවස යහනට ගියහම කවුද දන්න හෙට උදේටේ යහනෙන් බහින්ඩ පුළුවන් වෙයිද කියලා. අද කාර්යාලයට ගියහම ඒක කාර්යාලයට එන අන්තිම දවස කියලා කවුද දන්නේ. ඒ තරමටම අනිත්‍ය ජීවිතයක් තියෙන. ආන් ඒක හින්දා දවස නමුත් කොයි මොහොතක හරි කුසලයට යොමු කරන්න අවස්ථාව හදාගණ්ඩ ඕනේ. ගත වෙන හැම මොහොතක්ම පන්සිල්වාගේ දේවල් සුරක්ෂිත කරගණ්ඩ ඕනේ. හොඳ සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. ආං එහෙම පුද්ගලයකුට සතුටින් මැරෙන්ඩ පුළුවන්. තමන්ගේ ආත්මයට හොඳ සාධහරණයක් ඉෂ්ට කලා කියල සතුටු වෙන්ඩ පුළුවන්. මගේ ආත්මය මනාව සුරක්ෂිත කරගත්ත කියලා සතුටු වෙන්ඩ ඉඩ කඩ තියෙන. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි මේ කාරණාව මේ විදිහරි කෙටියෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනාව නිමා කරමු. අපි හැම කෙනෙකුටම වටිනා ජීවිතයක් ලැබිල තියෙනවා. ඒ වටිනා ජීවිතයට වටිනා දේවල් ම අපි එකතු කරන්න ඕනේ. වටිනා යමකට තවත් බොහෝ දේවල් එකතු කරලා ඒක හුඟක් සරසලා ලස්සන කරනවා වගේ මේ ජීවිතයට සිල් කියල කියන්නේ හොඳ ආභරණය. මේ ජීවිතයට සිල් කියල කියන්නේ හොඳ ආරක්ෂාව. මං සඳහන් කළ ආරක්ෂයකු පස් දෙනෙක් ප්‍රධාන වශයෙන් අපි ගාව ඉන්න. හැබැ ඒ අයට ශක්තිමත්තෙන් ඉඩ දෙන්න ඕනේ. අපි හුඟක් වෙලාවට කරන්න ඒ ආරක්ෂකයන්ට හැම පැත්තෙම පහර ගහන කියන එක. බොරු කියන්න එපා කියලා තියෙනවට අපි බොරුම කියනවා. ප්‍රාණඝාත කරන්න එපා කියනට අපි ප්‍රාණඝාතයම කරනවා. එතකොට අපි ඒ ආරක්ෂක ටික හුඟ දුරුවල වෙලා නැගේගොල්ලන්ට පුළුවන්ද අපිව රකින්න. රකින්න බැරිතැනට ඇවිල්ලා ඒගොලු ශක්තිමත් කරලා නිරයට පිටුපාලා සුගතිගාමී ජීවිතයකින් සදාකාලික සැනසීමට යන්ඩ අපි සියලු දෙනාම අධිෂ්ඨාන කර ගනිමු. මේ රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවනානිසංසයත් ඒ සඳහා පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමු.